ප්‍රශ්න එහෙම තියෙනවද? මට හරියටම සූත්‍ර නම් මතක නෑ. එන්නේ ඒව ගැන වෙන වෙනම සඳහන් වෙන තැන් තියෙනවා. දැන් අර දස පුණ්‍ය ක්‍රියා ගැන දස පින් කිරියවත්තු කියලා තියෙනවා. ඊළඟට දස කුසල් දස අකුසල් ගැන සඳහන් වෙන තැන් තියෙනවා. කුසලයයි කියලා සාමාන්‍යයෙන් කියන්නේ දැන් පින් කියන්නේ හොඳ වැඩවලටනේ. පින් කරාම දුගතිගාමී වෙන එක නවත්තලා සුගතිගාමී වෙන පැත්තට යන්න පුළුවන්. ඒක අතර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙකටසකට බෙදෙනවා. ලෝකෙට අයිති මාර්ගයයි ලෝකෝත්තර මාර්ගයයි කියලා. දැන් අපි තියනනේ නියත මිත්‍යා දෘෂ්ටි කියලා තියනනේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටි නේ. ඒවයි හිටියොත් කෙලින්ම දුගතිගාමී වෙනවා. ඒකෙන් මිදෙන්න පුළුවන් සාමාන්‍ය මේ තිම්පව් ගැන අවබෝධයක් තියෙන කර්මඵල ගැන අවබෝධයක් තියෙනවා. කර්මඵල අවබෝධෙත් නැත්නම් ගලින්ම මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. හොඳ ඒවට හොඳ විපාක තියෙනවා, නරක ඒවට නරක විපාක තියෙනවා කියන එක. ඒතර ඒ කර්මඵල අදහාගෙන එන එකට කියනවා ඔකට කම්මස්ස කතා සම්මා දිට්ඨිය කියලාත් කියනවා. කර්මඵල ගැන කියවෙන සම්මා දිට්ඨිය. කම්මස්ස කතා සම්මා දිට්ඨිය. කම්මස්ස කතා සම්මාදිට්ඨිය. ඒක මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න උදව් වෙනවා. නියත මිත්‍යා දෘෂ්ටි ඉන්න අයව මේ ලෝකේ දුගතිගාමී නොවි සුගතිගාමී වෙන්න උදව් වෙනවා. මේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය. ඒකෙනුත් එන මාර්ගයක් තියෙනවා ආර්යෂ්ටාංගික මාර්ගය. ඒකට කියන්නේ මේ ලෝකෙට අයිති ආර්යෂ්ටාංගික මාර්ගය. කියන්නේ මේ සාමාන්‍ය සසරේ ඉපදී ඉපදී මෙරි මෙරි යන එකේ දුගතිගාමී නොවි සුගතිගාමී වෙන්නේ කොහොමද කියන පැත්ත. ඒකට ඒක සාමාන්‍යයෙන් සමහර ආගම් වලත් ඔක කියා දෙනවා. මොකද ඒ ඔය ටික ලෝකෙට අයිති. දිව්‍ය ලෝකේ යන්නේ කොහොමද? අපායෙන් බේරෙන්නේ කොහොමද කියන එකනේ. ඒ සුගතිගාමී වෙන්නේ කොහොමද කියන එක සම්පල අදහගෙන කරන විස්තරය. එතකොට මිත්‍යා දෘෂ්ටිය එක බලනකොට නියත මිත්‍යා දෘෂ්ටිය එක බලනකොට ඒ කම්මස්ස කතා සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය. මිත්‍යා දෘෂ්ටියක් නෙවෙයිනේ. ඒ වුණාට ඒකෙන් දිව්‍ය ලෝකේ යන්න පුළුවන්, භ්‍රම ලෝකේ යන්න පුළුවන්, ඒ වගේ දේවල් තිබුණාට සසරෙන් ගැලවෙන හැටි කියා දෙන්නේ නෑ. සසරෙන් ගැලවෙන කියන්නේ දැන් අපිට උපදින්න පුළුවන් තැන් 31 තලයක් තියෙනවානේ. සතර අපාය නේද? අපාය හතරයි, මනුෂ්‍ය ලෝකෙයි, දිව්‍ය ලෝක 6යි. කීයද ඒක? 11යි නේද? 6යි, 4යි, 10යි, 1යි, 11යි. ඉතුරු ටික බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා. ඒකට 31 තලයක් තියෙනවා මේ සසර යන සත්වයෝ ආයේ ආයේ මෙරි මෙරි උපදින තැන්. ඒකට මේ 31 තලයෙන් දුගතිගාමී නොවී සුගතිගාමී වෙන්න නම් හොඳ වැඩ කරන්න. ඒක දෙන්නේ ඔය කම්මස්ස කතා සම්මාදිට්ඨිය. හැබැයි එහෙම ගියාට දුකෙන් ගැලවිලා නැහෙනේ. ඒ ප්‍රවේගියත් දුක තියෙනවා. එතකොට මේ සසරෙන්ම මිදෙන හැටි තමයි බුදු කෙනෙක් පැහැදිලි කරලා දෙන්නේ ආර්ය මාර්ගයේ කියලා. දැන් දෙන්නේ මේ සසරෙන් ඉවත් වෙන ගැලවෙන දැක්ම. ඒකට කියන ආර්ය සම්මා දිට්ඨිය කියලා කියනවා. එහෙම නැත්නම් චතුසත්‍ය සම්මා දිට්ඨි. චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් එන සම්මා දිට්ඨි. හරි. චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය කියනකොට හරි ගැඹුරුයි දැන්. දුක්ඛ සත්‍ය කියනකොට තේරුම් ගන්න ඕන මේක මේ මනුස්ස ලෝකේ විතරක් තියෙන එකක් නෙමෙයි, සතරපායේ විතරක් තියෙන එකක් නෙමෙයි. දිව්‍ය ලෝකවලටත් බ්‍රහ්ම ලෝකවලටත් දුක්ඛ සත්‍ය කියන එක පොදුයි. සංසාරේ කොහේ හිටියත් දුක්ඛ සත්‍ය කියන එක තියෙනවා. දුක නැති වුණාට දුක්ඛ සත්‍ය තියෙනවා. දුකයි දුක්ඛ සමුදයයි කියන දෙක තියෙනවා. එතකොට ඒකෙන් මිදෙන හැටි තමයි චතුරාර්ය සත්‍ය. එතකොට දුක්ඛ නිරෝධයයි ඒ සඳහා මාර්ගය, නිරෝධගාමිනී පටිපදා. ඔය හතර ගැනම අවබෝධය එනකොට තමයි ආර්ය දර්ශනය කියන්නේ. එකන ඔය කොහේ ගියත් දුකමයි. මම ලෝකේ ඉපදුණත් දුකෙන් ගැලවිලා නැහැ කියන අවබෝධය ඇවිල්ලා එහෙනම් මේ ඔක්කොගෙම මිදෙන ගැලවෙන මාර්ගයක් තියෙන්න ඕන කියන දැක්මයි. ඒක ඉන්නේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය. මේක පැහැදිලි කරන්නේ බුදු කෙනෙක් විතරයි. මේකයි මේ බුද්ධ ශාසනයේ වෙනස. ඒතර බුදු කෙනෙක් පහළ වෙන්නේ මේ පින්පව් ගැන කියා දෙන්න නෙමෙයි. පින්පව් ගැන කියා දෙන ශාස්ත්‍රවරු තවත් ඉන්නවා. හරි? පව් කරන්න එපා පින් කරන්න කියන. වෙනාගම් වලත් ඕක කියනවා ගොඩක් දුරට. ඒකට බුදු කෙනෙක් පහළ වෙන්නේ ඔය කොහේ ගියත් දුකෙන් මිදිලා නැහැ. සසරම දුකයි. ඒතර මේ දුකෙන් ගැලවෙන්න මේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් අරගෙන සංසාරයෙන් ගැලවෙන මාර්ගෙට, මේක තමයි ආර්ය මාර්ගය කියන්නේ. නේද? කරන්නේ ආර්ය නැත්තම් චතුසත්‍ය සම්මා දිට්ඨිය. චතුරාර්ය සත්‍ය ගැන එන අවබෝධයෙන් එන සම්මා දිට්ඨිය කියන එක පහළ වුණොත් විතරයි ආර්ය මාර්ගයට අයිති ආර්ය ශ්‍රාංගික මාර්ගයේ උපදී. ආර්ය මාර්ගය කියනකොට දන්නවනේ නේද ඔය මගඵල ලබන්න පුළුවන් ආර්ය මාර්ගයෙන් විතරයි. ඒ දැක්ම එන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් විතරයි. දුක කියන්නේ මොකක්ද නේද? ඒ දුකට හේතුව ඊළඟට දුක්ඛ නිරෝධය මාර්ගය. අපිට සාමාන්‍යයෙන් ඕන බුද්ධාගමේ කෙනෙක් ඔය හතර අහලා තියෙනවා. ඒකෙන් කියන්නේ ආර්ය මාර්ගයට වැටුණා කියලා. ආර්ය මාර්ගයට වැටෙනවා නම් අපගෙන ගැඹුරු දැක්මක් එනවා. මේ කියන්නේ සාමාන්‍ය ලෝකයා ඉන්න දැක්මෙන් එහාට ගිය එක. එතකොට ඒකට එන්නේ දැන් ඔය ආර්ය මාර්ගයේ වැඩිම එතකොට කුසලයක් වෙනවා. කිනේ කුසලෙයි වෙනස්. අනිත්‍ය අනිත්‍ය කියන්නේ දැන් ත්‍රිලක්ෂණෙන් එකක් නේ. ඒකට අනිත්‍ය වැඩි වීමෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. හැබැයි අවබෝධ වෙන්න ඕනේ චතුරාර්ය සත්‍ය. වැඩෙන්න ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ වැඩෙන විදිහට අනිත්‍ය වැඩුවොත් මාර්ගේ වැඩෙන. ඒක මම පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ දානිත්‍ය කියුවහම ඔක වඩන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය වඩන්න. නේද? සෝවන් වෙන්නත් කරන්න තියෙන පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය වඩන්න. සකෘදාගාමි වෙන්නත් තියෙන්නේ ඒකමයි. පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය වඩන්න. ඊළඟට අනාගාමි වෙන්නත් රහත් වෙන්නත් කරන්න කියන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය වඩන එක. එතකොට අපි තේරුම් ගන්න ඕන මේ අනිත්‍ය වැඩිීමේදී අනිච්ච සංඥා කියලා මම අර පොතකුත් දුන්නානේ අනිච්ච සංඥා සූත්‍රය. ඔව්. ඒකෙදි විස්තර කරනවා එතකොට අනිච්ච සංඥාව වඩන්න කොහොම වඩන අනිච්ච සංඥාවෙන්ද මේ මාර්ගේ වැඩෙන්න කියලා පැහැදිලි කරනවා. එතෙන්දී සාමාන්‍ය ලෝකයා දකින අනිත්‍යකුත් තියෙනවා. දැන් අපි ගත්තොත් අපේ ශරීරය වෙනස් වෙනවා. නේද? දැන් අපේ ශරීරය වෙනස් වෙනවා කියලා බලන අනිත්‍යක් තියෙනවානේ. දැන් ඒක බලන්න ඔය අනිත්‍ය පේන්නේ බුද්ධාගමේ අයට විතරද? අපි මුස්ලිම් කෙනෙක්ගෙන් අහුවොත් ඔයාගේ ශරීරය වෙනස් වෙන්නේ නැද්ද කියලා. මොකක් කියයි? ඇත්තයක් දකිනවා ඒක නේද? පොඩි කාලේ හිටිය හැටි නෙමෙයි, දැන් කව වයසට යනකොට මෙහෙම නෙමෙයි, කවදා හරි මැරිලා යනවා කියලා වෙනස් වෙන බව දකින. නේද? අපිත් බලලා අවබෝධ කරන්නේ ওই ටිකම නะ. මොකද්ද වෙනස? ඒ කියන්නේ බුදු කෙනෙක් අමුතුවෙන් පැහැදිලි කරද අනිත්‍යද්ද නැත්නම් මේ අනිත් ඕන කෙනෙකුට පේන අනිත්‍යද? ශරීරය වෙනස් වෙනවා කියලා බලන එක. දහමක් අහපු නැති, මම කියන්නේ බුදු දහමක් අහපු නැති කෙනෙකුටත් බලන්න බෑයි. ඒ කාලෙත් හිටියා. අන්‍ය තීර්ථකෙත් හිටියා අනිත්‍ය බලක. එක එක විදිහට හිත වඩන්න උත්සාහ කරපු අය හිටියා. හැබැයි ඒගොල්ලන්ට මාර්ගඵල ලැබෙන්නේ නැහැ. තත් අපි තේරුම් ගන්න ඕන මොකද්ද මේ බුදුදහමේ අනිත්‍ය කියන්නේ. ඒකම දැන් අපි ගොඩාක් වෙලාවට කරන්නේ අනිත්‍ය වඩනවා කියලා ওই ටික තමයි කරන්නේ. මේ ශරීරය වෙනස් වෙනවා. මේ නැත්තම් එළියේ තියෙන අපි ආසහිතන මොනවා හරි තියෙනවා නම් ඒවා ඊ අනිත්‍ය වඩන්න. ඒවා වෙනස් වෙලා යනවා.
දැන්
දැන් අපි ශරීරයේ අනිත්‍ය බලන්නේ ඇයි? අපි මුලින්ම අපේ දෘෂ්ටියක් තියෙනවා මේකේ කවුරු හරි ඉන්නවා, මම කියලා කෙනෙක් ඉන්නවා කියලා නේද? ඊට පස්සේ ඕකෙන් මිදෙන්න හිතාගෙනනේ අපි අනිත්‍ය වඩන්නේ. අපි හිතමු සක්කාය දිට්ඨිය නැති කරන්න කියලා. නේද? ওই ශරීරයේ තිබුණාට ඕක වෙනස් වෙලා යනවා කියලා එක විදිහකට බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේක කෙස්ලොම්නිය දත් සම්මස්නහරයට වයින් හැදිලා තියෙන 233 පේන් හැදිලා තියෙන එකක් කියලා බලන්න පුළුවන් නේද? තමනාද කරන්නේ. එහෙනම් නැත්නම් සතර මහා ධාතුයෙන් හැදිලා තියෙනවා කියලා පඨවි ආපෝ තේජෝ වායු ගොඩක් ඔතන තියෙන්නේ. එහෙනම් කියලා බලන්න පුළුවන් නේද? දැන් ඔය වගේ භාවනා කරනවා ඇයි අපි කරන්නේ? සක්කාය දිට්ඨිය නැති කරගන්න. මම කියලා කෙනෙක් ඉන්නවා කියන එක ඇති කරගන්න නේද? ශරීරය මුල් කරගෙන නේද? දැන් අපි ඕක පොඩ්ඩක් උදාහරණයක් කරන් බලමු. අපි අර කතා කරපු අර වතුරට එවෙන බල්ලගේ උදාහරණ නේද? බල්ලා වතුරට එවෙනකොට මොකද හිතෙන්නේ? තමන්ගේම ඡායාව දැකලා තව බල්ලෙක් වතුරේ ඉන්නවා කියලා රැවටෙනවා නේද? එතකොට අපට පේනවා ඒ හින්දා තරහාරං මු බුරණ නේද? ඒ බුරන්නේ මොකද කියලා බැලුවොත් තව බල්ලෙක් ඉන්නවා කියලා රැවටිලා නේද? දැන් බලන්න මේ අනිත්‍ය සංඥාව වඩන්න තියෙන්නේ, අනිත්‍ය වඩන්න තියෙන්නේ ඇත්ත අවබෝධ කරගන්න. දැන් බුදුදහමේ තියෙන හැම භාවනාවම තියෙන්නේ ඇත්ත සත්‍ය ඒ විදිහට අවබෝධ කරන්නනේ. අපි චතුරාර්ය සත්‍ය ගැඹුරින් අවබෝධ කරගන්න තමයි හැම භාවනා ක්‍රමයක්ම තියෙන්නේ නේද? අපිට අවබෝධ වෙන්න ඕන ඇත්ත ඇතියට. එතකොට අපි දැනට ඉන්නේ මුලාවක, ඒ මුලාවෙන් මිදෙන්න නම් ඇත්ත ඇතිහැටි අවබෝධ වෙනවා. ඒක භාවනාවක ප්‍රතිඵලයේ ඕක වෙනවා. දැන් බලන්න ශරීරයේ අපි එක පැත්තකින් මම ඉන්නවා කියලා පටන් අරන් මේක කඩ කඩ බලන්න පුළුවන්. කෙස්ලොම් නියදත් එහෙම නැත්නම් සතර මහා ධාතු එහෙම නැත්නම් මේක වෙනස් වෙලා යනවා කියලා බලන්න පුළුවන්. ඒ බලලා මොකටද එන්නේ ප්‍රතිඵලෙ? මෙතන මම කියලා කෙනෙක් නැහැ කියන්නේ. නේද? භාවනා කරලා කරලා අන්තිමට එන්නේ කෙනෙක් නැහැ. කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන පටන් ගන්නවා ඉවර වෙන්නේ කෙනෙක් නැහැ කියලා. ඔය දෙකම බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරපුවා. ඉන්නවා කියන එකයි නැහැ කියන එකයි. ඒක තියෙනවා මේ කච්චායන ගොත්ත සූත්‍රය කියලා. කච්චායන ගොත්ත සූත්‍රය. ඒකේ කියනවා කච්චායන මේ සත්වයා හට ගැනීම දකින්න. ඒක තියෙන්නේ කොහෙද කියලා නම් මට හරියට මතක නැහැ. මජ්ක්‍ධිම නිකායේ වෙන්න පුළුවන්. කච්චායන ගොත්ත සූත්‍රේ. නම් පස්සේ බලලා හරියට කියන්න වෙන නමෙන් බලන්නකො ටිකක් හොයන්න. ඒකේ කියනවා මේ කච්චායන මේ සත්වයා මේ හට ගැනීම දකින්න හින්දා හට ගන්නවා දකින්න හින්දා ඇත තියනවා කියන දෘෂ්ටියකට යනවා. ඇත කියන දෘෂ්ටියකට. හරි? නිරුද්ධ වෙනවා දකින්නකොට නැත කියන දෘෂ්ටියකට යනවා. හට ගන්නවා දකින්නකොට ඇත කියන එකටයි නිරුද්ධ වෙනවා දකින්නකොට නැත කියලා. එතකොට මේ තථාගතයෝ ධර්මයේ දේශනා කරන ওই දෘෂ්ටි දෙකටම නොඇති. ඇත කියන දෘෂ්ටියටයි නැත කියන දෘෂ්ටියටයි නොඇති පටිච්ච සමුප්පාදයක් දේශනා කරනවා. ওই විදිහට තියෙනවා මේ සූත්‍රය. ඒ කියන්නේ ඇත කියන එකත් දෘෂ්ටියක් නැත කියන එකත් දෘෂ්ටියක්. වැරදි දෘෂ්ටි. ඒකට ඇත කියන එක ඇත කියන එකට තමයි සාස්වතවාදී කියන්නේ. නැත කියන එකට තමයි උච්ඡේදවාදී කියන්නේ. හරි? සාස්වතවාදී ඇත කියන එක සාස්වත තියෙනවා. පවතිනවා. දැන් මම කියලා කෙනෙක් දිගින් දිගට යනවා කියන ආත්ම දෘෂ්ටිය එහෙම වැටෙන්නේ සාස්වතවාදී. නැත කියන එක වැටෙන්නේ උච්ඡේදවාදී. අපි ওই භෞතිකවාදීෝ කියලා කියන්නේ. මේ ජීවිතේ විතරයි මරුණයින් පස්සේ මොකුත් නැහැ. එහෙම කියලා කියන්නේ. එතකොට උච්ඡේදවාදී. ඒ බලන විදිහට තමයි දැන් සම්මුතියේම ඔය දෘෂ්ටි දෙකටම වැටෙන්නත් පුළුවන්. ඒ කාලේ තිබුණනේ ඉන්දියාවේ 62ක් මිත්‍යා දෘෂ්ටි. ඒ දෘෂ්ටි ටික හැදිලා තියෙන්නේ ඔය අන්ත දෙක අල්ලගෙන. සාස්වත පැත්තෙන් හැදිච්ච දෘෂ්ටි ගොඩක් තියෙනවා, උච්ඡේද පැත්තෙන් හැදිච්ච දෘෂ්ටි ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම මේ ලෝකෙට අයිති මත. හරි? අපේ සාස්වත කියන්නේ ඇත කියන පැත්තෙන් යන ඒවා, උච්ඡේද කියන්නේ නැත කියන පැත්තෙන් යන. ඊට දැන් බලන්න අපි ශරීරේ මම කියලා ඉන්නවා කියලා අපි ඉන්න එකෙන් පටන් අරන් ඒක වැරදි කියලා දැකලා ඉවර වෙන්නේ නැත කියන එක. භාවනා කරලා කරලා එනවා කෙනෙක් නැහැ කියලා. ඇත කියන එකේ ඉඳන් නැත කියන එකට පැනලා. ওই දෙකම පටිච්ච සමුප්පාදෙ නෙවි. බුදු කෙනෙක් වෙන්නන ඒ පටිච්ච සමුප්පාද ධර්මයේ නිවි කියලා ඒක බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියනවා සූත්‍රවල. හරි. අපි මේ ධර්මයෙන් ඕවා නුවණින් හොයනවා. ඒකට අපි මේ ශරීරය කඩලා බලලා දැන් කෙනෙක් නැහැ කියලා මතයකට ආවොත් ඊළඟට ශරීරයක් දකින්නකොටම කවුරුත් නැහැ. එහෙම ආවොත් ඒක දෘෂ්ටිය. හරි. ඒ දෘෂ්ටි වලින් එක එක මතවලට යන්න පුළුවන්. හරි.
දැසකට අදින්නට
දෙයක් එහෙම දේවල් වෙන්න පුළුවන්. හැබැයි අර මුලාව දුරු වෙන්න, මෝහය දුරු වෙන්න. හරි. දැන් උදාහරණයක් විදියට මාත් ඔය පටන් ගන්න කාලේ මට මතකයි ඒ දවස්වල මම අහුව අපේ අමතක විසිහාඳුරන්ගෙන් මහපු ප්‍රශ්නයක් තිබුණා. දැන් කෙනෙක් නැහැ කියනවනේ. එතකොට මේ දැන් මෙතනත් සත්වෙක් නැහැ. වෙන සත්ව පුද්ගලයෙක් නැහැ. එහෙනම් කොහොමද සතෙක් මරණයක පවක් වෙන්නේ? කෙනෙක් නැත්තා අපි කොහොමද මරන්නේ? ඔය වගේ දෘෂ්ටි එක එක මත එන්න පුළුවන්. ඒකයි මේකේ තියෙන අර භයානකකම. අපිට එකපාරට නොපෙනුනාට නේද? මේ මේක මේ පටිච්ච සමුප්පාදේ කියන එක හරි සියුම් ධර්මතාවයක්. අර සමහර ඒවා තර්කෙන්ම අහුවෙන්නේ නැහැ. කියනවා මේ තමන්ගේ ප්‍රඥාව වැඩෙන්නේ. මේ මම නිකන් උදාහරණයක් කිව්වේ. ඒ වගේ ඔය එක එක මත එන්න පුළුවන්. අහන්න පුළුවන්නේ නේද? දැන් සමහර විට අපිට හුඟක් කොහොම අවස්ථා ලැබෙනවා. මොකද අපිට ඒ වෙන ආගම් වල අය හම් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අහනවානේ එක එක ප්‍රශ්න. කෙනෙක් නෑ කිව්වහම ඔය ඉන්නේ කවුද? නැත්නම් අර වගේ ප්‍රශ්න අහන. එහෙම නෑ කියන එකක් නෙමෙයි මේක කියන්නේ. ඉන්නවා කියන එකක් නෙමෙයි. නැහැ කියන එහෙම තේරුම් අරගෙනත් බෑ. තියෙන්නේ අර හේතුඵල ධර්මය කියන පටිච්ච සමුප්පාදේ හරියට තේරුම් ගන්න ඕන. හේතු ඒ කියන්නේ හේතු යෙදෙනකොට හට ගන්නවා. හේතු යෙදෙන්නේ නැත්නම් හට ගන්නෑ කියන්නේ. ඒකට ඒකෙත් තියෙනවා දැන් අනිච්ච සංඥාව කියන එකේදී ඔන්න ඔය කතා තුන තමයි බුදුහාඳුරෝ පෙන්වන්නේ. දැන් ඒක කියන්න කලින් මම මේ දැන් අපි අර අනිත්‍ය සංඥාව වඩන එකෙන් වෙන එක අපි බලමු. අර බල්ලගේ උපමාව අරගෙන දැන් බල්ලා රැවටිලා ඉන්නානේ තව බල්ලෙක් වතුරේ ඉන්නවා කියලා නේද? ඒක මුලාවක් කියලා අපි දන්නවනේ. දැන් භාවනා කරන්නේ මොකටද? මුලාවෙන් මිදෙන්නනේ නේද? සත්‍ය අවබෝධ කරන්නනේ. දැන් ඔය බල්ලට අපි භාවනා ඉගැන්නුවා. අපි කරන භාවනා ටික කරන්න කියලා ඉගැන්නුවා. සත්‍ය අවබෝධ වෙන්න ඕනනේ නේද? හොඳයි. දැන් අපි බලමු බල්ලා කියනවා නැත්නම් තව බල්ලෙක් ඉන්නවා. ඒ හින්දා තමයි මම තරහ අරන් ඉන්නේ. ඒකට අපි කියනවා ඕක වැරදි. ඕක ඇත්ත දකින්න නම් අනිත්‍ය බලන්න. නේද? එතකොට බල්ලා අනිත්‍ය බලයි. ඔන්න බල්ලෙක් ඉන්නවා. ඔය බල්ලා වෙනස් වෙලාය. මේ වයසට යනවා, මැරිලා යනවා. එහෙම නැත්තම් බල්ලෙක් ඉන්නවා. ඔය බල්ලා දෙතිස් කුණප වලින් හැදිලා තියෙන. කෙස් ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු වෙවයින් හැදිලා තියෙන. එහෙමත් නැත්තම් අර බල්ලෙක් ඉන්නවා. ඔය බල්ලා සතර මහා ධාතුයෙන් හැදිලා තියෙන. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා සුද්දස්කේ ඕකිට කියන්නේ. දැන් ඔය භාවනා හොඳට වඩයි. මොකද වෙන්නේ? සත්‍ය අවබෝධ වෙයිද? තරහණන් ටිකක් අඩු වෙයි නේ. ඔය වෙනස් වෙලා යන බල්ලෙක් එක්ක මොකටද තරහ ගන්න නේ? ඇලීම් ගැටීම් අඩු කරගන්න පුළුවන්. ඒ විදිහට අනිත්‍ය බලලා. හැබැයි ඌට කවදා හරි අවබෝධයක් එයිද? මං ওই බල්ලෙක් නැති තැන බල්ලෙක් ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා. ඡායාවක් තියෙන තැනක බල්ලෙක් ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා කියලා අවබෝධයක් එයි. එන්න විදිහක් නැහැ. නේද? එහෙනම් අර එක භාවනාවකින්වත් සත්‍ය අවබෝධ වෙයිද? දැන් අපි සත්‍ය අවබෝධ වෙයි කියලා ඒ විදිහට තමයි ශරීරයක් තියෙනවා. ඕක දෙතිස් කුණපෙන් හැදිලා තියෙන්නේ. නැත්නම් සතර මහා ධාතුයෙන් හැදිලා තියෙන්නේ. නැත්නම් ඕක වෙනස් වෙලා යනවා. අනිත්‍යයි. කියලා වැඩ. ඒක තමයි ධර්මයේ අවබෝධයක් නැතුව කාගෙන් හරි අහලා තියෙන මෙහෙම භාවනා කළොත් මේක අවබෝධ වෙයි කියලා. නුවණින් හොයලා. දැන් අර බල්ලගේ අඩුගානේ සක්කාය දිට්ඨිය කැඩෙයිද කියලාවත් බලන්න. අර භාවනා එකකින්වත් කැඩෙන්නේ නැහැ නේද? ඇයි? එතන බල්ලෙක් ඉන්නවා, ඒ බව දැනගන්න මම ඉන්නවා. එතන බල්ලෙක් නැහැ කියලා කවදා හරි තේරුම් ගත්තොත් නැහැ කියලා දැනගන්නත් මම ඉන්නවා. දෙකේම සක්කාය දිට්ඨිය තියෙනවා නේද? ඉන්නවා කිව්වත් ඒක දැනගන්න මම ඉන්නවා, නැහැ කිව්වත් ඒක දැනගන්න මම ඉන්නවා. ඔහොම පෙන්ුණාට ඔතන බල්ලෙක් නැහැ කිව්වත් ඒකත් දෘෂ්ටි. ඔහොම පෙන්ුණාට බල්ලෙක් ඉන්නවා කිව්වත් ඒකත් දෘෂ්ටිය. කියන්න පුළුවන් නම් ඔතන තියෙන්නේ ඡායාවක් විතරයි. බල්ලෙක්ගේ කතාවක් කිසිම කතාවක් නැත්තම් අන්න ටිකක් ඇත්ත දැක්මක් වෙනවා නේද? බල්ලෙක් නැහැ කියන්නේ බල්ලෙක්ව හදාගෙන. හිටපු බල්ලා නැහැ. වගේ කතාවක් නෙන්නේ. බල්ලෙක්ගේ දෘෂ්ටියකට ගිහිල්ලා තමයි බල්ලෙක් නැහැ කියන්නේ. ඇත්ත දැක්කොත් බල්ලෙක්ගේ කතාවක් කොහොමවත් එන්නේ නැහැ. නෑ. ඡායාවක් තියෙනා ඉච්චරයි ඡායාව පේන්නේ. ඕන්නම් ඡායාව හැදෙන හැටි කියන්න පුළුවන්.
සකස්සු වලකට අපි මේ නමක් දාලා
ඒ වගේ සකස්සු සංස්කාර ගොඩක් දැන් බල්ලට අදාළ සංස්කාර ටිකක් තියෙනවද මොනවා හරි සතර මහා ධාතු වවත් තියෙනවද ඒකවත් නැහැ ඡායා මාත්‍රයන් ඉතින් ඡායාව හැදෙන්නෙත් වතුරට එබෙන හින්දා නේද බලනකොට විතරයි ඡායාව තියෙන්නේ අපහු වෙනකොට ඡායාවවත් පිටින්නේ ඕක නෑත්ත තත්ත්වය ඉතින් ඕකට මේ බල්ලෙක්වම වාගෙන ඌන් ඉන්නවද නැද්ද කියලා හරියනවද ඒක තනිකර හිතෙන් මවාගත්තු දෙයක් එළියේ තියෙනවා කියලා විශ්වාස කිරීම කියන දෘෂ්ටියක් වගේ දෙයක් නේද? එතකොට ඔන්න ඔයගේ තේරුම් ගන්න ඕන. දැන් අපිට සක්කාය දිට්ඨියක් තියෙනවනේ. ශරීරයක් තියෙනවා කිව්වත් සක්කාය දිට්ඨිය තියෙනවා, ශරීරයක් නැහැ කිව්වත් සක්කාය දිට්ඨිය තියෙනවා. නැගෙන බල්ලෙක් ඉන්නවා කිව්වත් සක්කාය දිට්ඨිය තියෙනවා, බල්ලෙක් නැහැ කිව්වත් සක්කාය දිට්ඨිය තියන. ඇයි? බල්ලෙක් නැහැ කියලා දැනගන්න කෙනෙක් ඉන්නවා. එතනත් දෘෂ්ටිය. නැති බව දැනගත්තුමම ඉන්නවා. තියෙන බව ඉන්න බව දැනගත්තුමම ඉන්නා වගේ නැහැ කියලා දැනගත්තුමම ඉන්නවා. එතකොට දැන් ඕක අපි තව ටිකක් ඒ උදාහරණෙන්න ගත්තොත් දැන් අපේ මට්ටමට අපි දන්නවනේ ඔතන ඡායාවක් විතර. ඒක හැදෙන්නේ හැදෙන්න හේතුත් අපි දන්නවා නේද? වතුර තියෙන්න ඕන, බල්ලෙක් දෙන්න ඕන, ඒ කියන්නේ වස්තුවක් තියෙන්න ඕන, ඊළඟට ආලෝකය තියෙන්න ඕන. අවගේ කරුණු ටිකක් එදුනහම ප්‍රතිබිම්බයක් හැදෙනවා. උට ඇහෙන් දැකලා තමයි ওই විදිහට පේන්නේ. නේද? අවගේ විස්තරයක් හරි කරන්න පුළුවන්. එතකොට දැන් අපිට කවදාවත් වතුරේ බල්ලෙක්ව පිහිටනවද? නැහැ. බල්ලගේ මානසිකත්වයට බල්ලෙක් පිහිටනවා නේද? එතකොට අපිට පේනවා එහෙමනම් ඒ බල්ලෙක් ඉන්නවා කියන හේතු ටික ඔක්කොම මේ බල්ලගේ මනස තුල යෙදුනේ ඒවා. ඒවා තමයි පිහිටන්න හේතු තමයි සමුදය කියන්නේ. එතකොට සමුදය තියෙන්නේ මේ බල්ලගේ මනස තුල. අපිට ඒ සමුදය නැති හින්දා අපිට පිහිටන්නේ නැහැ. එතකොට ඔතන තියෙනවා න රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? රූප නිරෝධය නැත්නම් ඔකට කියන්නේ අත්තංගමය කියලා. අත්තංගමය මොකක්ද? අපි ඔව් අපිට ඔය තරහ ගන්න හේතුවක් තියෙන හැබැයි තරහ ගන්න. දැන් බල්ලා තරහ ගත්තෙත් හේතුවක් එදුන හින්දා. සමුදයක් එදුන හින්දා. අපිට කවුරු හරි බැන්නොත් අපිට තරහ යනවා නම් තරහ යන්නේ ඉබේ නෙමෙයි. තරහ යන්න හේතුවක් තියෙන හින්දා. එතකොට ඒ හේතුව හොයන එකේ එක එක මට්ටම් තියෙනවා. තමන්ගේ ප්‍රඥාවන්. දැන් මුලින්ම හිතන්නේ තරහ ගියේයි අරක බැන්න හින්දා. බැන්නේ නැත්නම් මට තරහ යන්නේ නේද? එයාව එලෝලා දැම්ම නම් හරි පැත්ත පළාතේ ඉන්නේ නැති වෙනවා. හේතුව නැති කරනවා. නේද? බණිනෙක් කෙනාව එලෝලා දානවා. ආයේ එන්නේ පාවෙන් පැත්ත බලාදී. දැන් හරිද දැන්? තරහා යන්න හේතුව අයින් කළා. හරි. ඔහොම ටිකක් කල් ඉන්නකොට තව එක්කෙනෙක් බණිනවා. දැන් මොකද වෙන්නේ? දැන් එයාවත් එළවන්න වෙනවා. දැන් තරහා හටගන්න හේතු නැති වෙලාද? නැහැ. එතකොට ඒ සමුදය හරියට දැකලා නැහැ නේද? දැන් එයාම බැන්නට හැමෝටම එක වගේ තරහයයිද? නෑ. එක එක මට්ටමට නේද අමරුන්ට තරහ යන්නේ නැව ගණන් ගන්නෙත් නේද? එහෙමනම් තරහ යන්න හේතුව කොහෙද තිබිලා තියෙන්නේ? තමන්ගේ හිතේ. බැනපු එක්කෙනා තුල නිමෙයි. බැනුම අහපු එක්කෙනා තමයි තරහ අරන් තියෙන්නේ. බැනපු එක්කෙනා තරහ අරන්නේ නෑ. එහෙනම් තරහ යන්න හේතුව යෙදිලා තියෙන්නේ අහපු එක්කෙනාට. මට ඊයේද පෙරේදාත් එක්කෙනෙක් කෝල් කරලා ඇහුවා මේ ධර්ම කරුණක් අහගන්න කියලා. මං කිව්වා ඇයි කියලා. කිව්වා දැන් මේ එක්කෙනෙක් මං නොකල වැරද්දකට මට බනිනවා. ඉතින් මට හරියට දැන් හිත පාලනය කරගන්න බැයි. මම මොකද්ද එකට කරන්නේ කියලා. සරින් සරේ මතක් වෙලා ඉතින් මම අහුව දැන් ඔබ මතක් වෙනකොට ඔයාට සැපයිද දුකයිද? දුකයි. හරි. ඊ වෙන හැම තිස්සෙම හිතට හරි කරදරයක්. දැන් දුක් විඳින්නේ බැනපු කෙනාද ඔයාද? එතකොට තමන්නේ දුක් විඳින්නේ. දැන් ඔන්න ඔතන දකින්න දැන් දුක හටගෙන තියෙනවා. දැන් ඕකේ සමුදය හොයාගන්න ඕන. හරි. හැබැයි එකපාරට ඔයාට ඕක පේන එකක් නැහැ. දැන් ඒක මම ටිකක් එයාගේ මට්ටමින් කිව්වා. දැන් ඉස්සෙල්ලා හිතන්න දැන් ඔයා කරපු නැති දෙයකටනේ යා බැනලා තියෙන්නේ. හැබැයි ඒක අපි දන්නේ නැහැ. මේ දැන් සංසාරේ අපි මොනවා කරලා තියෙනවද දන්නේ නැහනේ. ඔయిత කලින් ජීවිතේක ඔයත් ওই විදිහට යා නොකරපු එකකට යාට බැනලා ඇති. නේද? ඒකේ විපාකයක් තමයි මේ එන්නේ. ඒකට අර කර්මඵල විපාකය නැහැටි ගොඩාක් කතා තියෙනවනේ නේද? ඔච්චර ආත්ම ගාණක් පල දෙනවද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක තියෙනවා. ඉතින් අපිට බැනුන් අහන්න වෙන්නේ නොකරපු එකකට හරි අහන්න වෙන්නේ අපි කලින් කරපු වැරද්දක ප්‍රතිඵලය. එහෙනම් ඕක නොකරපු දෙයක් කියලා හිතන්න එපා. ඔවා කවදාරි කරලා තියෙනවා. ඒකේ විපාකේ තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. එහෙම හිතුවහම ඇත්තටම යාට ඒක පාලනය කරගන්න පුළුවන් වුණා ඊට පස්සේ ඔය කතාව කිව්වා. දැන් ප්‍රශ්නේ ඉදිරියේ මම නොකරපු එකකට මම මොකටද බැනුම් අහන්නේ කියලානේ. අරකින් ඔන්න උත්තරේ ආව නෑ. අපි කරපු එකට මම කරපු දෙයකටම තමයි ওই ප්‍රතිඵලෙ ඇවිල්ලා තියෙන්නේ. හරි. එතකොට අපි ඕකට තව තරහ ගත්තොත් අපි තව තව කර්ම එකතු කරනවා. අර විදිහට ඇත්ත දැක්කහම ඉතින් ඒක තරහ ගන්න දෙයක් නෑ. මම කරපු එකක තමයි ප්‍රතිඵලයක් ඔය ඇවිල්ලා තියෙන්නේ. මේ ජීවිතේ නොවෙන්න පුළුවන්. නේද? ඒ වගේ ඔය සමුදේ දකින්න පුළුවන්. දැන් ඒක එක මට්ටමකින් ඊළඟට මම කිව්වා යාව බණ එහෙම අහන හින්දා මම ඔක විදර්ශනා පැත්තේ ඊට වඩා එහාට ගියේ. ඔක අර තාවකාලික වේටපත් කරගන්න අරක හිත පොඩ්ඩක් සනස ගන්න ඕනනේ. ඒ තරහ අඩු කරගන්න මේ විදිහට බලපෑවි. හැබැයි තරහ එන්න හේතුව තාම දැකලා නැහැ. තරහ එන්න හේතුව තියෙන්නේ Taman තුල. එතකොට මේ හේතුව දකින්න එක හැමතිස්සෙම ඕක බලන්න ක්‍රම කීපයක් තියෙනවා. එක විදිහක් තමයි අර ආයතන මට්ටම. දැන් ආයතන භාවනාව කරන කෙනාට පුළුවන් ඔතන උනේ මොකද්ද? බණිනවා කියලා දැනගත්තේ කොහොමද? ඉස්සෙල්ලාම මොකද්ද මොන ආයතනේද වැඩ කළේ? සද්දයක් නේ එහුම්. සෝත විඥානි නේද? කන සෝත ආයතනේ වැඩ කරලා සෝත විඥාණය පහළ වුණා. සෝත විඥාණයෙන් මොකද්ද දැනගන්නේ? බණිනවා කියලාද සද්දයක් තියෙනවා කියලාද? සද්දයක් තියෙනවා. නේද? සද්දෙට තේරුම දීලා නැහැ. තේරුම දෙන්නේ ඊළඟට ඔක ගැන හිතනකොට. මනසෙන් හිතනකොට ආවේ මට බණිනවා තමයි. කියලා නේද? දැන් ඒ හිතෙන් මේ සද්දට අදාළ අපේ පරණ අධ්‍යක්ෂින් ටික උතෙන්ට ගන්න. පරණ අධ්‍යක්ෂින් ටික තමයි විතර මේ භාෂාවේ තේරුම වෙන්න පුළුවන්. අපිට සිංහලෙන් බැන්න හින්දානේ අපි බැන්නා කියලා දන්නේ. චීන භාෂාවෙන් හරි ජපන් භාෂාවෙන් හරි බැන්නා නම් දැන් නෑ කියලා දන්නවද? මොනවද ඌ කිව්වා? නේද? සමහර විට මගේ හොඳ කිව්වා කියලා හිතෙනවා. නේද? දැන් බලන්න. සෝත විඥාණයෙන් ශබ්දයක් ඇහුවට තේරුම දීලා තියෙන්නේ ඒකෙන් නෙමෙයි. අපේ පෙර අධ්‍යක්ීම් ටික එකතු කරලා. ඒතර මේක මනසෙන් කරපු වැඩක්. ඒතර මේ බණිනවා කියන තේරුම කවුද දීලා තියෙන්නේ? තමම්මයි. අපි නේ ඔකට තේරුම දුන්නේ. අන්තිමට බලනකොට තමම්මයි වෙනගෙන දීන්නේ. ඒ කියන්නේ බාහිරායට පුළුවන් සද්දයක් දෙන්න විතරයි. බණින්න බෑ. බණිනවද හොඳ කියනවද කියන එක අපි සකස් කරන දෙයක්. හරි. ඒකයි අපට ඔක නවත්තන්න පුළුවන්. අපි සකස් කරන ඒවා අපට නවත්තන්න හැකියාව තියෙනවා. නාය බණින එක නවත්තන්න අපිට බෑනේ. ඒතර වෙනායට බෑ අපිට බණින්න. ඒගොල්ලන්ට පුළුවන් ශබ්දයක් දෙන්න විතරයි. සෝතායතනෙන් ශබ්දයක් දෙන්න විතරයි. ඒතර බණිනවද හොඳ කියනවද කියන එක අපි හිතේ සකස් කරන දේ. ඒ හින්දා තමයි ඒකෙන් සැප දුක දෙක විඳින්නේ. ඒතර සැප දුක දෙක ලෝකෙට අයිති ධර්මතා. අටලෝදහම කියලා අහලා තියෙනවනේ නේද? ලෝකෙට අයිති ධර්ම. එතකොට මේ ආයතන ගැන සිහිය පිහිටපු කෙනා රහතන් වහන්සේ බැනුම් අහන්නෙත් නැහැ, හොඳ අහන්නෙත් නැහැ. ශබ්දයක් අහනවා විතරයි. ඇයි? අර හදන ටික නැහැ. ඈ? හිතෙන් හදන ඒවා, හිතෙන් හදන ඒවා කියලා දන්නවා. එතකොට ඇසීම ඇසීමක් වෙන්නේ ওই මට්ටමේදී. හැබැයි ඒකට එකපාර යන්න බෑ. ඉස්සෙල්ලා මේක තේරුම් ගන්න. ආයතන වැඩ කරනවා. හරි. එතකොට මේ මට්ටමේ සිහිය පිහිටුවොත් ඔන්න අරයගේ විදර්ශනාවට ගේන්න පුළුවන්. අපේ ඒක ටිකක් ගැඹුරු ඉස්සෙල්ල අපේ තරහ නිවාගෙද ඉන්න ඕන ඒක කරා. නේද? මේ තරහ නිවන්න විදි ටිකක් තියෙනවා. ඒවා තමයි අපි ওই ලෝකෙට අයිති භාවනා කියන්නේ. අර පූර්ව ප්‍රතිපදාව කිව්වේ අපි අනිත්‍ය බලන ඒවා, දෙතිස් කුණුප බලන ඒවා, සතර මහා ධාතුන් හැදිලා කියලා බලන ඒවා ඔය පූර්ව ප්‍රතිපදා. මොකටද අපේ තියෙන මේ කෙලෙස් අඩු කරගන්න, යටපත් කරගන්න, නීවරණ යටපත් කරගන්න. ඒ ටිකෙන් ඇත්ත ඇති හැටි පේන්නේ නැහැ. හැබැයි ලෝභ දේශ යටපත් කරන්න ඕනේ. අර තරහාරම් බුරණ බල්ලට අර බල්ලා අනිත්‍ය අනිත්‍යයි කියලා බැලුවහම තරහ අඩු කරගන්න පුළුවන්. හැබැයි තාම ඇත්ත දකින්න බෑ. නේද? ඇත්ත ඇති හැටි යථාභූත ස්වභාවය දකින්න බෑ. යථාභූත ස්වභාවය ඇත්ත ඇති හැටි දකින්න මනසකට තමයි ආර්ය දර්ශනේ ඉන්නේ. ආර්ය කියන්නේ ලෝකේ ඇත්ත ඇති හැටි දකින්න. කෙලෙස් යටපත් කරන දැක්මක් තියෙනවා. ඒක තමයි ඔය ලෞකික ආර්ය ශ්‍රාංගික මාර්ගය කියලා කිව්වේ ඉස්සෙල්ලා. ඒකෙන් හැබැයි මාර්ගඵල ලැබෙන්නේ නැහැ. මාර්ගඵල ලැබෙන්න නම් අර ධර්මයේ අහලා ආර්ය සම්මා දිට්ඨිය නැත්නම් චතුසත්‍ය සම්මා දිට්ඨිය ඇති කරගන්න වෙනවා. නැහැ. යටපත් කරනවා. ඈ? යටපත් වෙනවා. ඉතින් තාවකාලිකව දැන් අපිට යටපත් කරන ක්‍රම තියෙනවා. දැන් අපි තරහ එනකොට මෛත්‍රිය වඩන්න පුළුවන්. ඒකට මෛත්‍රියෙන් ඉන්නකොට තරහ යන්නේ නැහැ. හැබැයි තරහ යන්න හේතුව නැති කරලා නැහැ. තරහට විරුද්ධ එකක් අපි හදලා අරකට මතු වෙන්න දෙන්නේ. මෛත්‍රිය නෝඩා හිටියෝ. ආයි තරහ නැහැ. ඒකයි යටපත් කරනවා කියන්නේ. අර වතුර යට තියෙන රබර් බෝල වගේ තමයි. ඒවා බලාගෙන අල්ලගෙන ඉන්නකම් තියන පොඩ්ඩක් අමතක වුණකම් පණි. තුල තියෙන්නේ යටපත් වීමක් විතරයි. මොකද මේකේ ඇති වෙන්න හේතුව හොයන්නේ නැහනේ තාම. නැතනම් අර චතුසත්‍ය කියනකොට කරුණු හතරක් තියෙනවා. දුක මොකද්ද, සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද කියලා අවබෝධයක් යෙදිලා එන්න ඕන. ධර්මයක් අහන්න නැතුව මාර්ගඵල ලැබෙන්නේ නැහැ. ඒකනේ බුදු කෙනෙක් නැතුව මාර්ගඵල ලැබෙන්නේ නැහැ. බණ අහලා සසරේ ඒ වෙනකම් මාර්ගඵල ලැබලා තිබුණාද නැහැ. මනස වැඩිලා තියෙන්න පුළුවන්. ආර්ය මාර්ගේ වැඩිලා නැහැ. ආර්ය මාර්ගයට වැටිලවත් නේද? කෙලෙස් යටපත් වෙලා තියෙන. ප්‍රඥාව වැඩෙන්න සුදුසු මට්ටමක හිත තියෙන. කොට ධර්මය අහනකොට තමයි අර චතුසත්‍ය සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. චතුරාර්ය සත්‍ය පිළිබඳව දැක්ම ඇති වෙනවා. ඔය ඉතින් එහෙම දෙයක් තියෙනවා. ඉතින් අපි ඒ නිසා තමයි නුවණින් හොයන්න ඕනේ. ගුරුගුරු කරන එකම කර කර හිතේ යට මදි. බුදුදහම කියන්නේ ප්‍රඥාවෙන් හොයන්න ඕනේ එකක්. ඒකනේ බුද්ධ දේශනාව නේද? කාලාම සූත්‍රයේම උන්ට කියනවා. ගුරුවරයා කිව්වට, පරම්පරාවෙන් ආවට ඒ විතරක් නෙමෙයි, මම මේ දැන් බුදුරජාණන් වහන්සේගෙන් අහලා ඉන්නේ කියලා කිව්වත් පිළිගන්න එපා කියලා කියනවා. නේද? අපේ ගුරු ගෞරවය වෙනම එකක්. නැට මේ ආර්ය මාර්ගයේදී එහෙම ගුරුවරයාටම හිර වෙලා ඉඳලා හරියන්නේ නැහැ. ගුරුවරයා කියන දේ වුණත් ඒක කරලා බලලා ආයේ තමන් ප්‍රශ්න කරන්න ඕන. ධර්මයට ගලපලා බලන්න ඕන. නැත්තම් මාර්ගේ නවතින. අපිට ලැබුණ අවස්ථාවයි නැති වෙන්නේ. ඒ හින්දා නුවණින් විමසන්න. ඒ මොනින් හිතන්නේ? ඉතින් මේකෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් එන්න පුළුවන්ද? බුදුහාමුදුරෝ සියලු කෙලෙසුන් නැති කළා, අරහන් අරහත්වයටපත් වුණා. මම වඩා ඉන්න පුළුවන්. හොඳයි ඒක. හැබැයි ඒකෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙයිද කියන එක නුවණින් හොයන්න. නැත්තම් මෛත්‍රිය වඩා ඉන්න පුළුවන්. මෛත්‍රියෙන් ඉතින් තරහ නැති වෙනවා. හිතටත් හරි හොඳයි. සමහර වෙලාවට ධානා වඩා ගන්නත් පුළුවන්. ඒක සතුටෙන් ඉන්න පුළුවන්. අදේ තියෙන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙයිද? එහෙම දිනු කරපු මනස ගන්න ඕන චතුරාර්ය සත්‍ය දකින්න. එකට දහම අහන්න නුවණින් විමසන්න එක කරන්නම ඕන. බණ අහන්න සාකච්ඡා කරන්න කියන එක දෙකම මංගල කරුණුනේ. නේද? ඒක ත්‍රිපිටකේ බලන්න බය වෙන්න එපා. ඒක සාකච්ඡා කරන්න බලන්න සාකච්ඡා කරන්න. අපි නිකම් මතයකට අහු වෙලා ඉන්නවට වඩා නේද? මම මාර්ගඵල ලැබලා කියලා හිතන් හිටියට වැඩක් නැහැ නේ, ලැබලා නැත්තම්. ඒකට අපි ධර්මයත් එක්ක විමසලා හැම තිස්සෙම බලන්න ඕන. මේ මොනවා හරි තව අඩුවක් තියනවාද? එතක් එහෙම කෙනාට ඒක හදා ගන්න පුළුවන්. එහෙම නැත්තම් මේ තියෙන අවස්ථාවයි නැති කරගන්න. ඒකට අපි කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් කිව්වා කියලා ඒ එහෙම පිළි අරගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඒවා නුවණින් විමසන්නම ඕනේ. ඒක ධර්මයේ එක්ක ගලපලා බලන්න. බුදුහාමුදුරුවෝ කියන්නේ හැම තිස්සෙම ධර්මයට ගලපලා බලන්නනේ. වැඩෙනවා නම් එහෙම වැඩෙනවා නම් අපි ධර්මයක් අහන්නේ නැතුව ආලාර කාලාමල ගොඩක් ඉස්සර නිවන් දකින්න ඕන. අපි ඉන්න මට්ටමට වඩා ගොඩක් ඉහළනේ හිටියේ. නේද? ඒ කාලේ භාවනා කරපු අය මේ වගේ නෙමෙයි. කෙලින්ම ඔක්කොම අතහැරලා අර කැලෑවලට ගිහිල්ලා පස්වග 1000 පවා කොහොම වීර්යයක්ද ගත්තේ? නේද? ඊළඟට අද කාලේ වඩන ධාන වගේ නෙමෙයි. ගොඩක් ඉර්ධි බල තිබුණා ඒ කාලේ හිටියේ. ඒ අහසින් යන අය ඒ කතානේ ගොඩක් තියෙන්නේ. ඒතට එහෙම වඩපු අයටත් ඕක අවබෝධ වුනේ නැත්තම් ඒකෙන් විතරක් කෙලස් යටපත් වෙලා අවබෝධ වෙන ධර්මයක්ද මේක කියන එක නුවණින් හොයන්න. ඒක මං කිව්වට පිළිගන්න එපා. තමන්ගේ නුවණින් ගලපලා බලන්න. බුදුහාමුදුරෝ ඕවා හොඳට විස්තර කරලා තියෙනවා.
විදර්ශනාව
මොන අද කාලේ වෙලා තියෙන්නේ දැන් විදර්ශනාව කියලා කියන්නේ ගොඩක් වෙලාවට විදර්ශනාවට නෙවෙයි. ඒක තමයි මම මේ පෙන්වන්න හදන්නේ. විදර්ශනා කියන්නේ මොකක්ද? අනිත්‍ය වඩන එක. නාම රූප බලන එක, හේතුඵල බලන එක නේද? ඒවනේ. ඒක මේ ලෝකෝත්තර දර්ශනේ එක්කද ඔක කරන්නේ කියන එක නුවණින් බලන්න පුළුවන්. හරි. ඒ Tamanටම බලන්න පුළුවන්. ඒ සඳහා තමයි මේ විදර්ශනා වඩනවා කියලා ගොඩාක් ක්‍රම තියෙනවා. කාරණ්‍යවල ඒක තමයි දැන් පොඩි චතුරාර්ය සත්‍යයෙන් පටන් ගන්න. දැන් මම උපමා දීදී කියන්නේ ඒකයි. මේකට ගලපලා බලන්න. දැන් ඔය කරන භාවනාව අර බල්ලා ගලා නම් අවබෝධ වෙයිද? ඒ සරලව ගලපලා බලන්න පුළුවන්. එතන ඇත්තවත් අවබෝධ වෙන්නේ නැත්නම් මේ ආර්ය ධර්මයක් අවබෝධ වෙයිද ওই ටික? ගලපලා බලන්න. මේකෙන් කියන්නේ ඔවා ඔක්කොම වැරදි කියන එක නෙමෙයි. සමහර විට අපි කරන එකම වෙන්න පුළුවන්. පොඩි වෙනසක් වෙන්න ඕන. දකින්න දැක්. සම්මාදිට්ඨිය ආවට පස්සෙත් සමහර විට අර භාවනාවම වෙන්න පුළුවන් කරන්න. එනකට ඉස්සෙල්ලා එකයි මේකේ ලොකු වෙනසක් තියෙනවා. ඔව්. දකින්න විදිහේ එහෙම්මම වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ලෝකෙට අයිති දැක්මයි ලෝකෝත්තර දැක්මයි කියන එක දෙක. ලෝකෙට අයිති දැක්මේදී අපි රූප පිළි අරන් තියෙන්නේ. ලෝකෝත්තර කියනකොට ඒක ඉක්මවාය. ලෝකෙට අයිති දැක්මේදී අපි ඇහැ පිළි අරන්. ආයතන පිළි අරන්. ලෝකෝත්තර දැක්මේදී ඕවා ඉක්මවා යන දැක්මක් තියෙනවා. ලෝකෙට අයිති දැක්මයි ඒවා ඉක්මවා යන දැක්ම. ඒත් අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන මේ අපි ආයතන පාවිච්චි කරන එකේ වරදක් තියෙනවා කියලා. එතකොට තමයි එතනින් එහාට දකින්න පුළුවන්. ඒතර ඒ වරදක් තියනවාද කියලා අපිට අර උපමාවලින්ම තමයි ඕක තේරුම් ගන්න තියෙන්නේ. මොකද අපි ඉන්න වැරද්ද අපිට පේන්නේ. දැන් බල්ලා රැවටිලා ඉන්නවා කියලා බල්ලාට පේන්නේ නැහනේ. රැවටෙන්නේ නැති කෙනෙක් තමයි ඒක පෙන්නලා දෙන්න ඕන. ඒ වගේ තමයි අපි රැවටිලා ඉන්නවා කියලා අපිට පේන්නේ නැහැ. බුදු කෙනෙක් හරි රහතන් වහන්සේ කෙනෙක් හරි මේ මාර්ගඵල ලැබුණු කෙනෙක් සමහර විට ඒගොල්ලන්ට තමයි පේන්නේ අපි ඉන්න මුලාව නේද? ඒ ඕකට අපි මේ ධර්මයෙන් උදව් කරගන්න පුළුවන් ඒ රැවටීම අඳුර ගන්න. ඒකට ඉස්සෙල්ලා මේ මුලා වෙලා ඉන්න தත්ත්වේ තේරුම් ගන්න ඕනේ. ඒකට දැන් මේ බල්ලා මුලා වෙලා ඉන්නවා නැති බල්ලෙකුට ඉන්නවා කියලා. ඒක අපිට හොඳටම පේනවනේ. ඒකට මේ මුලාවට ආවේ කොහොමද? එහෙන් දැකලා ඒක ගැන හිතලානේ. හරි. එහෙන් දැකලා ඒ ගැන හිතලා ඒ හිතන එකේ වැරද්දක් නේ දැන් තියෙන්නේ. පේන එකේ වැරද්දක්ද තියෙන්නේ හිතන එකේ වැරද්දක්ද? හිතන එකේ. පේන එකේ නෙමෙයි වැරද්ද. නේද? අපටත් පේනවනේ. ඡායාවක් අපේ ඡායාව අපිටත් පේනවා. එනකට අපි රැවටෙන්නේ. බල්ලටත් ඒ ඡායාවමයි පෙනිලා තියෙන්නේ ඌ රැවටිලා. එතකොට ඔතන පේන එකේ නෙමෙයි ගැටලුව තියෙන්නේ. ඒ ගැන හිතන එක. හිතන විදිහ. නේද? එතකොට දැන් බල්ලා එහෙම රැවටෙන්න හේතුව මොකද්ද? පේන දේ තියෙනවමයි කියන මතයකයි. නැත්තම් තියෙන නිසාමයි මෙහෙම පේන්නේ කියලා මතයකයි. ප්‍රඥාව ඔව් ප්‍රඥාවේ අඩුවක් තමයි. ඒ රැවටෙන්නේ කොහමද? එකක් පේන දේ හැමම එළියේ තියෙනවා නේද? බල්ලෙක් වගේ පේනවා. ඒ පේන්නේ ඒ බල්ලා එළියේ ඉන්නවා. ඒක මුලාවක් නේද? අනිත් එක තමයි එළියේ බල්ලෙක් ඉන්නා ඉන්න නිසායි මෙහෙම පේන්නේ. මෙහෙම හිතුවත් මුලා වෙලානේ. තේරෙනවා මම මේ දෙපැත්තක් කියනවා. තියෙන නිසා පේනවා කියලා හිතුවත් වැරදි. තේන නිසා තියනවා කියලා හිතුවා වැරදි නේද? ඒ බල්ලගේ ප්‍රමාවෙන් තේරෙනවනේ ඔක. දැන් අපිත් ඕකම කරනවා නම් පේන නිසා තියනවා කියලා හිතනවා නම් අපිත් රැවටෙන්න ඕන නේද? ඒ කියන්නේ අඩුවක් තියනවා නේද? නැත්තම් තියන හින්දාමයි මෙහෙම පේන්නේ කියලා හිතුවොත් නේද? දැන් මේ බෝතලයක් තියනවා නේද? ඇයි බෝතලයක් තියනවා කියලා හිතෙන්නේ? පේන නිසා නේද? එහෙම නැත්තම් තියෙන නිසා තමයි ඔහොම පේන්නේ. බල්ලා ඉන්න දෘෂ්ටි වලම නෙවෙයි තියෙන්නේ. උටත් හිතන්නේ අර බල්ලෙක් ඉන්න හින්දාමයි පේන්නේ. නැත්තම් මෙහෙම පේන පේන්නේ තේන නිසා අතන බල්ලෙක් ඉන්නවම. ඔය දෙයම නේද අපිත් කරලා තියෙන්නේ. බල්ලත් ඇහැ පාවිච්චි කළා ඒක ගැන හිතුවා. අපිත් ඇහැ පාවිච්චි කළා ඒකෙන් පේන දේ ගැන හිතුවා. එනට අපි හිතන්නේ අපි රැවටිලා නැහැ. අපි තියෙන එකම නේ දැක්කේ. බල්ලා නැති දෙයක්. තේරෙනවද ඔතන නිකන් ප්‍රශ්නයක් තියෙනවා කියලාවත් තේරෙනවද අඩු ගන්න? මේවා තේරුම් ගන්න හරි අමාරුයි. ඒකයි ඒක ටිකෙන් ටික බලන්න ඕනේ. දැන් බල්ලට කියනවා පේන නිසාම තියනවා කිව්වොත් රැවටිලා. නැත්තම් තියෙන නිසාම පේනවා කිව්වොත් ඒත් රැවටිලා මුලා වෙලා. අපිත් ඒකම කරමු. අපි මුලා වෙලා නැහැ කියන. මොකද්ද උතන තියෙන ප්‍රශ්නේ කොහොමද ඔය විසඳගන්නේ?
බල්ලා වතුර දෙන්නේ
මොනවාද හේතු? ඔය දැන් පේන්න හේතු ගත්තොත් ඇසයි රූපේ විඥානේ පහළ වෙනවා නේද? මේ පහළ වෙන නිසා පේනවා. පේනවා කියන්නේ රූපයක් දකින මට්ටමට එනවා. ඒ රූපේ කියන්නේ චක්කු විඤ්ඤාණයෙන් කරන වැඩේ. චක්කු විඤ්ඤාණයෙන් මොකද්ද කරන්නේ? දැන් මේක ඇත්ත හොයන්න නම් අපි ඇහැ ගැන බුදුරජාණන් වහන්සේ කියන්නේ ඇහැ පිරිසිඳ දකින්න. ඇහෙන් දැනගන්න රූපය පිරිසිඳ දකින්න. චක්කුම් වික්කවේ ඥානං පස්සං යථාභූතං. ඇහැ ඥානං පස්සං යථාභූතං. යථාභූත කියන්නේ ඇත්ත ඇති හැටි. ඥානං කියන්නේ දැනගන්න. පස්සං කියන්නේ දකින්න. හරි? ඥානං පස්සං යථාභූතං. මොනවා ගැනද? ඇහැ ගැන. ඇහෙන් දැනගන්න රූපේ ගැන ඥානං පස්සං යථාභූතං. අපි සාමාන්‍යයෙන් ඉන්නේ අඥානං අපස්සං යථාභූතං. දන්නෙත් නෑ, දකින්නෙත් නෑ ඇත්ත ඇති හැටි. හරි? සාමාන්‍ය සත්‍ය. නම දන්නේ නෑ කියලා හිතන්න. මේ මොකද්ද ඔය එකක් තියෙනවා කියලා ගන්නකො. පොඩි ළමෙක් කියලා හිතන්න. මොකද්ද තියෙනවා? තියෙනවා කියන්නේ ඇයි? පේන හින්දා. නැත්තම් තියෙන හින්දා තමයි ඔහොම පේන්නේ කියනවනේ. ඔන්න ඔය දෘෂ්ටි දෙක මං කිව්වා. නම දෙන එක නෙමෙයි, නම දෙන්නේ දෙවෙනුම. ඔතන තියෙන හින්දාමයි මෙහෙම පේන්නේ කියන අදහසක් තියෙනවා. ඒක වැරදි නැද්ද? ඒක හරිනම් අර බල්ලාගේ උත්තරෙත් හරි. අර පේන හින්දා තියෙනවා. නේද? ඒකෙන් අපි දෙරුම් ගන්නවා නේ. ඌ එතන රැවටිලා නම් අපෙත් මොකද්ද මෙතන අඩුවක් තියෙනවා. ඒකයි දෙකම වෙලා තියෙන්නේ. ඇහෙන් දැකලා ඒක ගැන හිතලා නේද? ඒකට ඇහෙන් දැකීම ඇති වෙන්න හේතු යෙදිලා තියෙනවා නේද? අගන චක්කු විඥානය පහළ වුණ හින්දානේ දැක්කේ. චක්කු විඥානේ පහළ වෙන්න නම් දකින්න පුළුවන් ඇහක් තියෙන්න ඕන, ඇහෙන් රූප හදලා දෙන්න ඕන. ඒක තමයි දකින්නේ නේද? චක්කු විඥානේත් පහළ වෙලා. එතකොට මේ පේන භවයේද වරද? ඉස්සලත් ඇහුවේ මම බල්ලට පේන්නේ මොකක් හරි එහෙම දෙයක් හැඩයක් පේන එකේ වරදක් තියෙනවා. පේන එකේ නෙමෙයි වරද තියෙන්නේ. පේන දේ ගැන හිතන එකේ. ඈ හිතන එකේදීනේ මුලා වෙන්නේ නේද? බල්ලා වතුරට එබෙනකොට බල්ලෙක් වගේ පේනවා. ඒක කිසි වරදක් නැහැ. පේන්නේ නැත්තම් තමයි වරද තියෙන්නේ. ඔබ ඇහැට බෙහෙත් කරන්න. පෙනීම දර්ශනය වීමේ නිමෙයි වරද්ද තියෙන්නේ. අපි කණ්ණාඩියකින් බලනකොට ප්‍රතිබිම්බේ පේන එකේ නිමෙයි වරද්ද තියෙන්නේ. හැබැයි කුරුල්ලෙක් සමහර විට කොටනවා කණ්ණාඩියට. දෙන්නම දැකලා තියෙනවා. පෙනීමේද වරද්ද තියෙන්නේ. පේන දේ ගැන දැනගැනීම. නේද? පේන දේ ගැන හිතන අවස්ථාවේදී තමයි රැවටිලා තියෙන්නේ. පෙනීම කියන එක එකක්, ඕක ගැන හිතනවා කියන එක තව එකක්. නේද? දැන් පෙනීම කියන එක දැන් ඇහැ සාමාන්‍යයෙන් වැඩ කරන හැටි ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ නේද? ඇහි තියෙන අර කාචයක් තියෙනවා. ඔකෙන් ඇතුලේ මොකක්ද හදන්නේ? ප්‍රතිබිම්බයක් හදලා දෙනවා නේද ඇහැ ඇතුලේ. යටිකුරු ප්‍රතිබිම්බයක්. ඔව්. ඒ ප්‍රතිබිම්බේ මෙතන තියෙන ඔය පේන තැන කියන දෘෂ්ටි විතාණය කියන තැන යටිකුරු ප්‍රතිබිම්බයක් හැදිලා නේද? ඔතනින් තමයි දැකීම කියන එක ඇති වෙන්නේ. හරි? එතකොට ඇහි ක්‍රියාකාරීත්වය මොකද්ද? ප්‍රතිබිම්බයක් හදලා දෙන එක. ඒ කියන්නේ වර්ණ සටහනක් හදලා දෙන එක. හරි? ඒ නිකන් හිතන්න දැන් ටීවී එක දැම්මොත් එහෙම වර්ණ සටහනක් හැදෙනවනේ. ටීවී එකේ කෘත්‍යය තමයි සටහන හදලා දෙන එක. TV එක දන්නවද දැන් මම මේක හදන්නේ කියලා? දැන් පෙන්වන්නේ මේ. ඈ? මෙයාව තමයි දැන් පෙන්වන්නේ. එහෙම දන්නේ නැහැ නේද? ඒකේ වර්ණ සටහන හදන එක විතරයි ඒකේ කෘත්‍යය. ඒ වගේ තමයි අපේ ඇහැ ඒ කෘත්‍යය තමයි ඒකට අදාළ වර්ණ සටහනක් හදන එක. හරි? වර්ණ සටහනක් උපද්දලා දෙන එක තමයි ඇහැ කෘත්‍යය. දැන් TV එකේ කෘත්‍යය වර්ණ සටහනක් සකස් කරලා දෙන. නේද? එතකොට ටීවී එක බලන කෙනා බලන්නේ ටීවී එකට කොහෙන් හරි ආපු දේවල් ගැනද ටීවී එකේ ස්ක්‍රීන් එකේ හදලා දෙන එකද? ස්ක්‍රීන් එකේ වැටෙන රූපේ නේද බලන්නේ? ඔන්න ඔය වගේ වැඩක් තමයි මේ චක්කු විඤ්ඤාණය කරන්නේ. එතකොට ඇහැ ඇතුලේ හදලා දෙන මේ ප්‍රතිබිම්බය බලන එක තමයි චක්කු විඤ්ඤාණය කරන්නේ. හරියට ටීවී එකේ ස්ක්‍රීන් එක දිහා අපි බලනවා වගේ. නේද? අපි ටීවී එක දිහා බලනකොට මේ රූපාවේ කොහෙන් හරි කියලා හිතනවද? නැහැ. හැබැයි ඇහේ ටීවී එක බලද්දි අර එළියෙන් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. අර එළියේ තියෙන එක තමයි මේ දැනගත්තේ. එහෙම නේද? අර එළියේ තියෙන බෝතලේ තමයි මේ දැනගත්තේ. ඇහැ හදලා දීපු චිත්‍රය දැක්කා නෙවෙයි. නේද? එළියේ තියෙන දේමයි මේ දැනගත්තේ. කියන මට්ටමකට ගිහිල්ලා නේද? දැන් බල්ලා රැවටෙන්නේ ওই හින්දා නේද? ඇහැ හදලා දීපු ප්‍රතිබිම්බය දැක්කා නෙමෙයි අර එළියේ තියෙන දෙයමයි මේ දැක්කේ. කියන මට්ටමට ගිහින් නේද? එර්නාද මේ කියන්නේ. දැන් ඇහෙන් හදලා දෙන ප්‍රතිබිම්බය තමයි චක්කු විඤ්ඤාණයට ආරම්භ. ඔබ ටිකක් අර ධර්මයෙන් කිව්වොත්, පාලි භාෂාවෙන් කිව්වොත් මේකට කියනවා චක්කු ප්‍රසාදය. චක්කු ප්‍රසාදේ හැදෙන රූපේ චක්කු ප්‍රසාද රූපය. හරි. ඒතර විඥාණයට චක්කු විඥාණයට ඇහැ නිසා හින්දා චක්කු කියන්නේ විඥාණයට අරමුණු වෙන්නේ චක්කු ප්‍රසාද රූපේ. ඇහි හැකියාව මත සකස් කරලා දෙන රූපේ තමයි මේ චක්කු විඥාණයට අරමුණු වෙන්නේ. හරි. එයාට ඊට වඩා දෙයක් කරන්න බෑ. එයාට දැනගන්න බෑ එළියේ තියෙන රූප. අත බලුවා මේ ඇහැ සකස් කරලා දෙන ප්‍රසාද රූපේ දකින්න විතරයි චක්කු විඤ්ඤාණයට පුළුවන්. හරි?
එහෙනම් සෙන් මෙතන සකස් කරගෙන ඉන්නේ කටිකු දන්නේ
මොකුත් දන්නේ නැහැ. මොකුත් දන්නේ නැහැ. වර්ණ සටහනක් දැක්කා ඉච්චර. අපි ටීවී එක බැලුවා. තේරුමක් දුන්නේ නැහැ තාම. රූපයක් පේනවා. ඒ මට්ටම විතරයි චක්කු විඤ්ඤාණය. හරි? තේරුම දෙන්නේ කොහොමද? මේ මේකේ බල්ලෙක් ඉන්නවා කියලා කියන්නේ කොහොමද? ඔය දැන් TV එකේ අපි හිතමු බල්ලෙක්ගේ සටහනක් ආවද? අන්න බල්ලෙක් කියලා කියන්නේ කොහොමද? මනසෙන් තමයි කියන්නේ. කොහොමද බල්ලෙක් කියලා කියන්නේ? තව මොනවද උදව් වෙන්නේ? පේන එකට අමතක. ඔයිට කලින් කවදාවත් බල්ලෙක් දැකලා නැත්තම් බල්ලෙක් කියලා කියයි. කලින් අත්දැකීමත් ඔතෙන්ට ඇදලා අරන් නේද? පෙර ඇසුරු කරපු දෙයක්. නැත්තම් අපි හිතන්න මොකක් හරි කෑමක් පෙන්නනවා කියලා. නේද? ඔය කෑම මීට ඉස්සර දැකලා නැත්තම් අපිට මොකද්ද කියලා එයිද? දැකලා තියෙන එකක් නේ. කවුරු හරි ඔෆිස් හරි වෙන්නනවා නේද? අර මේ වගේ කියලා එනවා නේද? කලින් අද්දකපු. ඈ? ඔව් කොහෙන්ද ඒ අදහස එන්නේ? පෙර අද්දකීමක් නේද මෙතෙන්ට ඇදලා යන්න. කලින් අද්දකලා නැත්තම් එහෙම බෑ. නේද? භවංගසිත නිමෙයි ඔකට කියන්නේ. භවංගසිත කියන්නේ අරමුණක් නොගන්න මොහොත. අපි නිින්ද ගියාම එහෙම තියෙන ආයතන වලින් අරමුණු නොගන්න මොහොත භවංග සිත. භවංග සිතට මොකුත් දැනගන්න බෑ. දැන් මේ දැනගන්න හිතක් නේ දැන් තියෙන්නේ. නේද? ඔය මොනවද කියලා දැනගන්න මට්ටම. එතකොට දැනගන්නේ මේ මොහොතේ දකින දේට අපේ පරණ අද්දකීම් ටික එකතු කරගෙන. ආයතන හයටම දැන් ආයතන හයේම තියෙන ආයතන හයම කියන්නේ අර නිකන් නෝක කියන්නේ අපි දැන් ශාලාව ඇතුළේ ඉන්න මේ ස්ක්‍රීන් හයක් තියලා තියෙනවා කියන්නේ. ওই හයට එක එක ඒවා ප්‍රොජෙක්ට් කරනවා. චිත්‍රපටි වගේ. සිනමා ශාලාවේ තියෙන. ඒ වගේ බිත්ති අපි මේව හයකට එක එක දර්ශන වැටෙන. ওই වගේ වැඩක් තමයි මේ ආයතනට. නෑ පෙර දැකපුවා නෙමෙයි වැටෙන්නේ මොනවා හරි වැටෙනවා. දැන් ඒකට තේරුමක් දෙන්නේ කොහොමද? අපේ පෙර අද්දකීම් ටික මෙතෙන්ට ගන්න. ඔව් දැනගන්නකොට දකින්නකොට නෙමෙයි. දකින්නේ දැන් වැටෙන චිත්‍ර. ඔව් ඒක මොකද්ද කියලා දැනගන්නේ කලින් අද්දකීම මේකට එකතු කරන්න ඕන. නේද? එතකොට ඔය දෙක එකතු කරලා සංස්කරණයක් කරනවා. ඒක තමයි සංඛාර තියෙන්නේ. දැන් එන එකට අපේ පෙර අද්දකීම් ටිකත් පෙර ඇසුරු කරපුවත් එකතු කරනවා. ඒ ඇසුරු කරපුවා ආශ්‍රව. ඒක ඇතුලේ තියෙන පල්ලෙලි. ඈ? ඒවා ටිකත් එකතු කරලා භවය කියන්නේ මොකක්ද? කලින් ජීවිතේ. නෑ මේ ජීවිතේම වෙන්න පුළුවන්. ඊයේ දැකපු එකක් වෙන්න උලන් දැන් ගන්න. එරේවත් වෙන්න පුළුවන්. මේ මොහොතේ කන් නෙමෙයි අතීතෙන් ඇදලා ගන්නවා. හරි? පහුවෙච්චක. කලින් අත්දැකීම, පෙර අත්දැකීම. පෙර අත්දැකීමක් ඇදලා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මොකද? ඒ අත්දැකිනකොට අපේ සිහිය නුවණ යෙදිලා නැහැ. එතනින් දෙයක් ඉතුරු කරගත්තු හින්දා තමයි දැන් ගන්න පුළුවන්. ඒ ඉතුරු කර ගැනීමට කියනවා නිමිති ඉතුරු කර ගන්නවා කියන. හරි. අපේ වෙලාව ඉවරද දැන්? ඔව් දැන් සිහිය තියනකොට අර ලේනෙක් යනවා නේද? ලේනෙක් ගියා සිහිය තියනවා ලේනෙක්ව දැක්කා කියලා. හරි. දැන් පෙර ඒව ඇදලා ගත්තද නැද්ද? ඇදලා ගත්තා. ඒක ඕක තේරුම් ගන්න. දැන් දැක්කේ වර්ණ සටහනක් විතරයි. ලේනෙක් කියලා දැනගත්තු කොහොමද? පෙර අද්දකීමක් ඇදලා ගත්තා. එතකොට මේ මොහොතේ නෙමෙයි අතීතයට ගිහිල්ලා ඉවරයි. ඔය සද්දේ ඇහෙනකොට මොකෙද්ද කෑ ගහන්නේ කියලා දැනගත්තා නම් අතීතයට ගිහිල්ලා ඉවරයි. ඒක ඒක වෙනම කතා කරමු. ඒක දැම්ම හිතන්න යන්න එපා. රහතන් වහන්සේගේ මට්ටම දැක්කොත් දැක්කා විතරයි, ඇසුනොත් ඇසුනා විතරයි කියන
ඈ.
දැනගත්තට පස්සේ අමතක කරන්න බෑ. ඒක මේ අපේ හිතේ තියෙන දෙයක්. හැදුවට පස්සේ ඒක ගලාගෙන එනවා. ඒ ගලාගෙන එන එක තමයි ඕග කියලා කියන්නේ. අපි මුලාවෙන් දෙයක් හැදුවා නම් ආයේ එනවම තමයි. හරි. ඒ විදිහට හිතන්න යන්නත් එපා. ওই ලෝකෙට අයිති මට්ටමින් හිතන්න ගියොත් අපි වහු වෙනවා. ඕවා කොහේ හරි තියෙනවා නෙවෙයි. මතක් කරගන්න හැකියාවක් හැදෙන. එච්චරයි. ඔක ඔයත් එකතු වෙලා තියෙනවත් නෙවෙයි. අර කර්මපදියක් එකතු කරනවා නෙවෙයි. හැබැයි ඔකට කියන්නේ නිමිති හදනවා කියලා. ඒක ගලාගෙන එනවා. ඕග කියලා අහන්නේ. ඕග යෝග ග්‍රන්ථ ඔන්නම වචන කොටක් තියෙනවා. ඒක ඇති වෙන්න හේතු ටික වේ සකස් කරනවා. හරි. වැඩිය වචන නොදා මේ කියන්නේ අපිට තේරෙන භාෂාවෙන්. දැන් මේ දෙයක් කියලා දැනගන්නෙම පරණ අත්දැකීමක් ඔතෙන්ට එන හින්දා. එතකොට ඒ එන හැකියාව අපි හදලා තියෙන හින්දා තමයි ඕක එන්නේ. මේ මොහොතේ දකින්න එකකත් එහෙම හැදුවොත් අනාගතෙත් ඕක එනවා. දැන් දකින්න එකේ අපි අතීතේ නොදා මේ මොහොතේ සකස් නොකර හිටියොත් අනාගතේ එන්නේ. කපු එක ඉතින් නැති කරන්න බෑ. මම දැක්කට පස්සේ හරි ඕකේ ඇත්ත හිතන්න ඕන. මොකද්ද උතුණු උන්නේ? ආයතන මොනවද වැඩකලේ? දැන් ලේනෙක් දැක්කා කියනකොටම චක්කායතනේ වැඩ කළා. චක්කු විඥානේ පහළ වුණා. මන ආයතනෙන් තමයි ලේනෙක් වෙහෙදි. මනසේ හදපු ලේන ගිහින් එළියනොත් තිබ්බා. හදපු නේද? චිත්‍ර සටහනන්නේ දුන්නේ. චිත්‍ර සටහනේ ලේනෙක් නැහැ. හැදලා දීපු වර්ණ සටහනේ ලේනෙක් නෑ. ඒක ගැන හිතනකොට තමයි ලේනෙක් වෙහෙටි. ඒක හිතට පේන එක ඒක සතර මහා ධාතු නෙමෙයි. හිතට පේන එක සතර මහා ධාතු නෙමෙයි. හිතන්නේ හදලා පෙන්නේ. ඕක එළියෙන් තියෙනකොට තමයි සතර මහා ධාතු රූපයක් වෙන්නේ. එතකොට මුලා වෙලා. හිතෙන් හදපු දේ හිතට සතර මහා ධාතු දෙන්න බෑ. ඒක සතර මහා ධාතු කරන පුරුද්දක් අපේ තියෙනවා. ඒක කෙලෙස් වලින්. දැන් බල්ලට බල්ලෙක් වගේ කියලා හිතන එකේ වරදක් නැහැ. ඒ හිතන බල්ලා එළියේ ඉන්නවා කියන හිතන එකේ වැරද්ද තියෙනවා. හරි. නැහැ, එතන අල්ල ගන්නවා. හිතෙන් හදන දේ එළියේ රූප කියලා පිළිගන්න. එකම තමයි. දන්නේ නැත්නම් අඳුරගන්නේ. ඒක තමයි. ඒක නතර ඉන්න නේද අම්මා අතරින් බොන්නේ. අද නතර වෙනවා ඉතින්. ආර්ය මාර්ගය යනවා කියන්නේ අතරීමම තමයි. ඔව්. ලෝකෙම අතරින්න මාර්ගයක් තමයි මේක. ලෝකෙම ඉදෙනවා කියන්නේ ලෝකෝත්තර වෙනවා කියන්නේ එහෙම එකක්. විරහඳ තාරකා පවා පිහිටන්නේ නැහැ. නිවැරදි. ගැඹුරු. මේකට අපි කැමතිත් නෑ. ඕක තමයි ප්‍රශ්නේ. ඒක තමයි අමාරු. හරි. මොකද අපි ආස්වාදයට විතරයි යහුවෙන්නේ. ඔකේ ආදීනමේ දන්නෙත් නෑ, නිස්සරණේ දන්නෙත් නෑ. ඒවා දැනගන්න තමයි මේ ධර්මයේ අහලා නුවණින් බලන්න තියෙන්නේ. අම්මත් එක්ක නිවන් දකින්න බෑ. තනියෙන් නිවන් දැක්කොත් අම්මාටත් කියා දෙන්න පුළුවන්. එහෙම නැතුව ඇලීම් තියාගෙන යන්න බෑ. හැබැයි අතරින් ඉක්මන් වෙන්න එපා. දැන් අම්මාව අතෑරියා කියලා නිවන් හම්බ වෙන්නෙත් නෑ. ගොඩක් අය කරන්නේ එහෙමනේ. තියෙන් ටික අතෑරියා කියලා නිවන් හම්බ වෙන්නෙත් නෑ. ඒක මෝඩකම. අවබෝධය. අවබෝධය එනකොට අපේ. දැන් අර වතුරට එබෙන බල්ල බල්ලෙක්ව අල්ලගෙනනේ තරහ අරන් ඉන්නේ. දැන් උගේ අවබෝධය එනකොට මොකද වෙන්නේ? ওই ඡායාවක් විතරයි කියේ. ආයේ අතාරින්න බල්ලෙක් ඉන්නවා. නෑ ඒක අතෑරෙන්නේ. සත්‍ය දකින්නකොට අතෑරෙන්නේ. නැතු අතෑරලා සත්‍ය දකින්න බෑ. මේක වරද්ද ගන්න එපා. බුදුහාමුදුරෝ කියන්නේම දැන් තණ්හාව හින්දා දුක ඇති වෙනවා. හැබැයි තණ්හාව නැති කරන්න කියන්නේ නැහැ. කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය වඩන්න. ආරෂ්ඨාංගික මාර්ගය කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. ඇත්ත දකින්න. ඇත්ත දකින්නකොට තණ්හාව නැති වෙනවා. මොකද මුලාව හින්දායි අල්ලගෙන තියෙන්නේ. මුලාවෙන් මිදෙනකොට අත ඇරෙනවා. අත අරින්න ඕනේ නැහැ. අත ඇරෙනවා. මුලාව හින්දා හදාගත්තු දෙයක් නම් මුලාව නැති වෙනකොට හදාගන්නේ ඇත්තට. අත අරිනවත් නෙමෙයි. එහෙම දේවල් හදන්නේ. හදන්නේ තිබුණාන් අල්ලගන්න දෙයක් නෑ.
මේක තමයි
මම හිතන්නේ වෙලාව ඉවරයි අපි ඊළඟ දවසේ කතා කරමු. ඈ මට කියන්න නම් පුළුවන් ඉතින් මම කියන්න හන්දට යන්න ඕනේ නේ. බැයි අදට අපි අවසන් කරමු එහෙනම් මේ. ඉතින් මේ කාලය තුලත් අපි ධර්ම සාකච්ඡා වල යෙදුණා සීල සමාධි ප්‍රඥා වැඩෙන මාර්ගයක ඒවා තමයි කුසල් කියන්නේ. ඒවා නිකං කුසල් නෙමෙයි මහානිසංස කුසල්. මොකද නිවන් අවබෝධ කරනකම්ම උදව් වෙන කුසල්. දැන් ඕක පිනට වඩා වෙනස්. අපි දානයක් දුන්නා වගේ නෙමෙයි ඕක. නිවන කරා යමු. අකුසල් යටපත් කරන දෙයක් ඒවට කුසල් දේවල්. ඒව ආගමයට කරන්න බෑ. නැතනයි වෙනසදී. මේ දාන දෙන එක බුදුදහම දැන නොගත්පත් කරන්න පුළුවන්. දිව්‍ය ලෝකෙ යන්න පුළුවන්. හැබැයි සසරෙන් මිදෙන එක කරන්න පුළුවන් මේ ධර්මයක් අහලා විතරමයි. ඒව කුසල් වෙනවා. හරි. ඒ කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒක ඒව පින් වෙනවා අනිවාර්යෙන්. පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවිදේවතුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා. දිව ඉසුරු වැඩි දියුණු කරගනිත්වා. සතුටටපත් වෙලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතුන් වහන්සේලා අපවත් අපේ පෞල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. සස්ස